ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
සතියක් ගෙවිලා තවත් අලුත් සතියක ආරම්භය සටහන් කරන සඳුදා දවසේ අපේ SBS සිංහල ගුවන්විදුලියේ සතිය ශ්‍රී ලාංකේය පුවත් විමසුම දිගහරින්නයි සූදානම් වන්නේ. ගෙවිගිය සතිය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන උණුසුම් සහ වැදගත් තොරතුරු එකට සම්පින්දනය කරන මිනිත්තු කිහිපය අපි අදත් සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝන් සුබෝදසනක් මනෝජ්.
අයිබෝන් සුබෝදසනක් මදුර.
හොඳයි මනෝජ්, අපි මුලින්ම කතාබහ කරන්නට තෝරාගමු ඉතාමත් උණුසුම් මාතෘකාවක්. මේ වන විට පසුගිය සතියේ මං හිතන්නේ තිබුණ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා තිබුණා පාස්කු ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි සහ සිරදඬුවම් විදි පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාදු නැත්තම් හිටපු පොලිස්පතිතුමා සහ හිටපු ආරක්ෂකලේකම් නිදොස් කොට නිදහස් කෙරුණා. ඒ අතරතුරේදී නැවතත් අග්‍රද ගුරු අතිඋතුම් කාදින රංජිත් හිමිපාණන් සහ විශේෂයෙන්ම ඒ කතෝලික සභාවෙන් වෙනත් වූ චෝදනාවන් එල්ලවන්නටත් පටන් අරගෙන තිබෙනවා. මේ කතාව පිළිබඳව අපි සවිස්තරාත්මකව දැනගමු.
මදුර, දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තිබුණු හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයා, පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයා නිදොස් කොට නිදහස් කරන්න ත්‍රිපුද්ගල මහාධිකරණ විසුරු මඩුල්ල ගිය සිකුරාදා තීරණය කළා. විත්තිකරුවන් චේතනාන්විතවම මේ අපරාධය කරලා තියෙන බවට පැමිණිල්ල ඔප්පු කරලා නැති බව තීන්දු කරපු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ වෙනුවෙන් වග කියන්න ඕනේ පැමිණිල්ලේ සාක්ෂිකරු විදිහට කැඳවපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කරපු නියෝජ්‍ය පොලිස්පති නිලන්ද ජයවර්ධන කියලා තීන්දුව සඳහන් කරලා තිබුණා. මේ අපරාධයට අදාළව මේ සිද්ධිය වෙච්ච කාලේ තිබුණු රජය ඔවුන් අතර ගැටුම් තිබුණු බවටත් ස්වාධීන තීරණ ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා අසරණ භාවයට පත් වෙලා හිටියා කියලා පැමිණිල්ලේ සාක්ෂි වලින් අනාවරණය කරපු බව විනිසුරු මඩුල්ල තීරණය කළා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ලැබුණු තොරතුරු වලට අනුව ඔහු ඒ ගැන පියවර ගෙන තියෙනවා කියලත් පැමිණිල්ලේ සාක්ෂි මගින්ම තහවුරු වෙනවා කියලා වැඩිදුරටත් තීන්දුව කරලා තිබුණා. විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම නඩු දෙකක් පවරලා තිබුණා. මේ නඩු දෙක වෙන වෙනම කැඳවපු අවස්ථාවේ විනිසුරු මඩුල්ල ඔවුන්ට එරෙහිව නිදොස් කිරීමේ තීන්දුව වෙන වෙනම කියවන්නට යෙදුණා. පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා විදිහට කටයුතු කරමින් ඉන්න කාලේ පාස්කු ප්‍රහාරය බෝම්බ මාලාව එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබිලා තියෙද්දී ඒ ප්‍රහාරය වළක්ව ගන්න කටයුතු කරේ නැහැ කියලා විත්තිකරුවන්ගේ නීති විරෝධී කරෑරීම මත කතෝලික දේවස්ථාන ඒත් එක්කම හෝටල් ඉලක්ක කරගෙන මේ මරාගන්න වැරණ බෝම්බ ප්‍රහාරය එල්ල වුණු බවට නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව වෙන වෙනම චෝදනා ගොනු කරලා තිබුණා. මේ ගැන මේ ක්‍රියාත්මක වෙත්තේ මනත පැවතිච්චි නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි 1216ක් සාක්ෂිකරු 1216ක් නම් කරලා තිබුණත් සාක්ෂි වෙනුවෙන් කැඳවලා තිබුණේ සාක්ෂිකරුව 4 දෙනෙක් විතරයි. කොමනත් අවසාන වශයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරා. ඊට පස්සේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශ කරා. කාලයක් තිස්සේ ඇදුණු සිද්ධීන් එක්ක ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරා. ඊට පස්සේ රෝබත් මතු කරා වගේ කතෝලික සභාව පැත්තෙන් කාදින හිමිපාණන් සහ අනෙකුත් හිමිවරුන් සඳහන් කරන්න පටන් ගත්තා. එමන් දැන් මේ නම් කරපු නිලන්ත ජයවර්ධන හිටපු බුද්ධි ප්‍රධානී ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න දැන් විශේෂයෙන්ම අවස්ථා කීපයකදී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියමින් යනවා මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සිද්ධියට සම්බන්ධයි කියලා. එමනම් ඒ ප්‍රකාශය ඔස්සේ පරීක්ෂණ සිද්ධ කරන්න කියලා ඉල්ලීම් කරමින් තිබෙනවා. එවැනි කාල සමයක් තමයි මේ ගත වුණේ විශේෂයෙන් හිටපු පොලිස්පතිහා හිටපු ආරක්ෂක ලේකම් නිදොස් කොට නිදහස් කිරීමත් එක්ක.
හොඳයි, ඒ සිද්ධියෙන් අනතුරුව අගරදුගුරු කාදින රංජිත් හිමිපාණෝ වෙන මේ ආකාරයට අදහස් දක්වා සිටියා.
දැන් අවුරුදු දෙකම මාරකුත් පැනලා අවුරුදු 3ක් ඉවර වෙන්නට යන කාලය වෙනකොට මේ තාක් දුරට යුක්තියක් ඉෂ්ට වුණා කියලා අපිට කොහොමඩවත් පිළිගන්න බෑ. ජනාධිපති කොමිෂන් සභාවේ දුන්නු සාක්ෂි මේ රජය සහ මේ නීතිපතිතුමා ඒක හංගලා තියෙනවා. ඒ වෙලුම් කීපය අපි ඉල්ලලා ලිපියවලා තියෙනවා, ඒ පිළිබඳව අපව දැනුවත් කරන්න කියලා තියෙනවා. නමුත් ඒ කිසිම ඉල්ලීමක් සලකන්නේ නැතිව ඒ සාක්ෂි සංගවා තැබීමට මේ ඉස්සෙල්ලා හිටපු රජයත් දැන් ඉන්න රජයත් කටයුතු කරලා තියෙනවා. දැන් තියෙන රජය ගැන හෝ දැන් තියෙන මේ නීතිපති දෙපාර්තමේන්තුව ගැන හෝ කිසිදු විශ්වාසයක් අපට තබන්නට බැරි බව දැන් පැහැදිලිව පේනවා.
හොඳයි, අපි ඒ පාස්කු ප්‍රහාරයට සම්බන්ධවම තවත් වූ අතුරු කාරණාවක් සම්බන්ධයෙන් වාර්තා වුණු ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් තමයි අපි ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා වෛද්‍ය මොහොමඩ් සාෆි මේ සම්බන්ධයෙන් විවිධ චෝදනා මැද්දේ අත්තරංගුවට ගැනුණා. ඒ අතරතුරේදී ඔහුව පසුගියදා අපපිට නිදහස් කළා. ඒ අතරතුරේදී නැවතත් ඔහු තවත් චෝදනාවක් නැගමින් තමන්ගේ හිඟවැටුප් ඉල්ලන ආකාරයක් තමයි මේ වන විට අපිට වාර්තා වන්නේ. අපි කැමති මනෝජ් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්නට.
තමන්ට හිමි හිඟවැටුප් දීමනා ලබා දෙන්න කියලා නියෝග කරන්න කියලා ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ඔහුගොනු කරපු රීට් පෙත්සම සලකා බැලීම මාර්තු 4 වෙනිදා හැදවන්න අභියාචනාධිකරණය පහුගිය 17 වෙනිදා තීරණය කළා. වඳ සැත්කම් කරා කියලා අසත්‍ය චෝදනා නිසා අනිවාර්ය නිවාඩු යවපු තමන්ට හිමිවීමට නියමිත හිඟවැටුප් සහ දීමනා ලබා දෙන්න කියලා තමයි පෙත්සමකරෝ පෙත්සමෙන් දන්වලා තිබුණේ. මේ වෛද්‍යවරයා මන්ද තමෝබට් සාෆි වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටපු නීතිඥවරුන් අධිකරණයට කිව්වේ තමන්ගේ සේවාදායකයාට එරෙහිව සිදු කරන විනය පරීක්ෂණ සම්බන්ධයෙන් විරෝධය පළ කරනවා කියලා. ඒ විනය පරීක්ෂණය කුරුණෑගල මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින්ම සිදු කිරීම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයේ තමන්ගේ විරෝධය පළ කරනවා කියලා සඳහන් කරලා තිබුණා. වගඋත්තර කරු වෙනුවෙන් පෙනී සිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට කරුණු දක්වමින් කිව්වේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව හමුවේ පවතින කරුණක් පිළිබඳ කරුණු සලකා බලන්න අභියාචනාධිකරණයට බලයක් නැහැ කියලා. ඒ අනුව දෙපාර්ශ්වය ඉදිරිපත් කරපු කරුණු සලකා බලපු අධිකරණය අභියාචනාධිකරණය එමන්ද අභියාචනාධිකරණ විනිසුරුවරයා මේ පෙත්සම මාර්තු 4 වෙනිදා කැඳවන්න කියලා නියෝග කළා. ඔබ දන්නවා ඌට එරෙහිවෙලුණු චෝදනා, ඊට පස්සේ ඌව නීති භාරයට ගත්තා. සෑහෙන කාලයක් නීති හමුවේ ඔහු පෙනී ඉඳලා අවසාන වශයෙන් රක්ෂිත බන්ධනාගාරයෙන් ඔහුව නිදහස් කරා පෞගේ දවසේ. ඊට පස්සේ තමයි මේ ක්‍රියාමාර්ග ගන්න ඔහු කටයුතු කරේ. ඊට අමතරව මදුර මේ පාස්කු ප්‍රහාරමාලාව මෙහෙයවපු සහරාන් හෂීම්ගේ බිරිඳ ෆාතිමා නාදියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 5ක් විතර කාලයක් ඇගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ වෙනුවට ඇය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශයේ රඳවලා ඉන්නේ. කාන්තාංශයට ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් මේ විදිහට ප්‍රකාශය සටහන් කරගෙන තියෙනවා පැය 5ක විතර කාලයක් මේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන්.
සරත් වීරසේකර කියන්නේ මේ පොහොට්ටු ආණ්ඩුවේ නැත්තම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුවේ ඉතාමත්ම කතාබහට ලක් වෙන හැමදාම ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති මවන අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක්. ඉතින් සරත් වීරසේකර අමාත්‍යවරයා තවත් සුවිශේෂී ඉල්ලීමක් ඉල්ලලා තිනවා පසුගියදා මේ ජනාධිපතිතුමාගෙන් මේ උද්ඝෝෂණකරුවන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්. මොකක්ද මේ ඉල්ලීම සහ එහිදී උට ලැබුණු ප්‍රතිචාරය මොන වගේ එකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් මනෝජ් අපි කතා කරමු.
ඔව් මදුර, දැන් මේ පහුගිය දවස්වල එතකොට පෙළපාලි තිබුණා, උද්ඝෝෂණ තිබුණා, රැලි තිබුණා. මේවා මර්ධනය කිරීම ගැන සරත් වීරසේකර මහජන ආරක්ෂක ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරලා තිබුණා. ඔහු කියලා තිබුණේ මේ වෙලාවේ විවිධ අංශ විශේෂයෙන් සෞඛ්‍ය අංශ මේ වෙලාවේ වැඩ වර්ධනය කරන එක අසාධාරණයි. පොලිසියට වෙලා තින්නේ මේ වගේ තත්ත්වයක් ඇතුලේ හක බලාගෙන ඉන්න ජනතාවත් ඒකට විරෝධය පළ කරනවා කියලා ඇමතිවරයා කැබිනට් රැස්වීමේදී කියලා තිබුණා. ජනතාවගෙන් විරෝධයක් එල්ල වෙන එක හොඳයි, හැබැයි බැටන් පොලු කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරා නම් තමන්ටත් මෙතන ඉන්න වෙන එකක් නෑ, අමාත්‍යවරයාටත් එතන ඉන්න වෙන එකක් නෑ කියලා ජනාධිපතිවරයා කියලා තිබුණා. ආණ්ඩුව මේ වගේ ප්‍රශ්න පැන නගිද්දී බලය පාවිච්චි කරන්නේ නැත්තේ කියලා චෝදනා ආණ්ඩුවටත් එල්ල වෙන්න පුළුවන් කියලා ඇමතිවරයා නැවත නැවත මතු කරා. කොමනත් ජනාධිපතිවරයා දිගින් දිගටම කියලා තිබුණා බැටන් ප්‍රහාර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්න කියලා. තමන්ට එහෙම අන කරන්න බෑ, එහෙම අන කරපු ගමන් ඔවුන් වීරියෝ වෙනවා, මිනිස්සු කෑ ගහලා යයි. නමුත් එතනින් එහා සිද්ධ වෙන ක්‍රියාදාමය ඊට වඩා වෙනස් එකක් කියලා ජනාධිපතිවරයා පැහැදිලි කරලා තිබුණා. ගුරුවරු වැඩ වර්ජනය කරපු වෙලාවේ වැටුප් වැඩි කරා, අපි පරාජය බාරගත්තා කියලා ඇමතිවරයා කියද්දි ජනාධිපතිවරයා කියලා තියෙනවා ඒක ප්‍රතිපත්ති තීන්දුවක් ඔය විදිහට කියන විදිහට වැඩ කරන්න තමන් අනු දෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා දිගින් දිගටම කියලා තිබුණා කොහොමවත් අවසාන වශයෙන් කියලා තිබුණා කොහොම වුණත් මේ වගේ තත්වයක් ඇතුලේ වර්ජන ක්‍රියාමාර්ගවලට කඳුළු ගෑස් ගහන්න බැටන් පොළු ප්‍රහාරයල කරන්න තමන් සූදානම් නැහැ අවශ්‍ය නම් විෂය භාර අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් මේම ඉල්ලුවා අවසාන වශයෙන් ජනාධිපතිවරයා කියලා ඒක බෑ කියලා කිව්ව කෙනෙක් කියන්න කියලා සරත් වීරසේකර ඇමතිවරයාට කිව්වා කියලා වාර්තා වෙනවා කැබිනට් රැස්වීමේදී ඔහු මේ මතු කරපු කාරණේ අරබයා.
ඔබ නැවතතන දින SBS සිංහල ගුවන් විදුලිය සතියේ ශ්‍රී ලංකේ පුවත්ති මසුමත් සමග අපි සම්බන්ධ කරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, ඒ අතරතුරේදී පසුගිය සතියේ තවත් පුහුට්ටුවේ අමාත්‍යවරුන් දෙදෙනෙක් අතර සුවිශේෂී ගැටුමක් පිළිබඳව ශ්‍රී ලංකාවේම අවධානය යොමු වුණා. සනත් නිශාන්ත අමාත්‍යවරයා සමග නිමල් ලන්සා අමාත්‍යවරයාගේ මේ ගැටීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ ප්‍රවෘත්ති මතුවෙමින් පවතිනවා. අපි මුලින්ම ඒ ගැටුමට අදාළ WhatsApp පණිවිඩය නැත්තම් මාධ්‍ය වෙත නිකුත් කර මේ වන විට සංසරණය වෙමින් පවතින ඒ WhatsApp පණිවිඩය සම්බන්ධයෙන් අවධානය යොමු කරමු.
මට මං කියන එක අහගෙන ඉන්න බෑනේ. හෙට කරුණගස්සව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආනන්ද සරත් කුමාර පාරකට මුල් ගල තියෙනවා රණවර පිටිය නවත්තනවා නවත්තපන්. හෙට ඒක තිබ්බොත් මම හෙට අවසන් මට මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා මතක තියාගනින්. ආ මම ඔබට ආයේ කියන්නේ. ඔයා ෆෝන් කට් කරුවට කමන්නේ නැහැ. මගේ ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ උන්ට කියලා පාරවල් හදෝලා අපේ පාරවල් සේරම නතර කරලා මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා කුඩු පට්ටමෙන්ද ගහනවා මම ඔබට ආයේ කියන්නේ නිමල් ලන්සා. මම ඔබට ආයේ කියන්නේ මතක තියාගනින්.
හොඳයි මනෝජ, මේ කාරණාවත් එක්ක නිමල් ලන්සා අමාත්‍යවරයා තමන්ගේ අමාත්‍යංශ කාර්යාලයෙන් ඉවත් වුණා කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඒ ප්‍රවෘත්තිය ගැන අපි වැඩිදුර විස්තර දැනගන්නට කැමතියි.
පහුගිය කාලේ ආණ්ඩුව ගැන ඇටම් විවේචන එල්ල කරපු එහෙම නැත්නම් විවිධ චෝදනා එල්ල කරගත්තු පාර්ශ්ව ආණ්ඩුව ඇතුළේ වෙහිටියා. ආණ්ඩුවේම ඉන්න රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ගැටුමක් ගැන දැන් ආයිමත් සාකච්ඡා කරනවා. එක්කෙනෙක් ග්‍රාමීය මාර්ග රාජ්‍ය අමතිවරයා විදිහට කතා කරන එහෙම නැත්නම් කටයුතු කරන නිමල් ලන්සා රාජ්‍ය අමතිවරයා කොමුණත් ඔහු ආණ්ඩුවෙන් අයින් වෙයි කියලා පහුගිය දවස්වල ලොකු රාවයක් ගියා. කොමුණත් ඔහු බැසිල් රාජපක්ෂ අමතිවරයාට ටිකක් සමීපව කටයුතු කරන කෙනෙක් නිසා එහෙම නොවෙනවා ඇති කියලා සමහරු විශ්වාස කරා. කොමුණත් අමාත්‍යංශයේ ලේකම්වරයාත් එක්ක ඔහුට බේරගන්න තිබුණු ප්‍රශ්නෙත් එක්ක අමාත්‍යංශයේ දිනදා කටයුතු වලට මුදල් වෙන් කරගන්න බැරි වීමත් එක්ක ලේකම්වරයා අමාත්‍යවරයාට කියලා තිබුණේ අමතිවරයා ඉල්ලන විදියට සල්ලි නිදහස් කරන්න බෑ කියලා. කොමුණත් පෞගිය වසර ගෙවන්න තියෙන හිඟබීල්පත් ගෙවන්න මේ වසරේ මුදල් යොදා ගන්න කියලා මහා භාණ්ඩාගාරය දැනුම් දීලා තියෙනවා. ඒ හින්දා මුදල් නිදහස් කිරීම සිදු කරන්න වෙන්නේ අනුව කියලා තිබුණා. ඉතින් මේ ප්‍රශ්නේ උග්‍රාතට හැරිලා තිබුණේ ගිය අගහරුවාදා. දිමල්ලන්ස රාජ්‍යමතිවරයා තමන්ගේ කාර්ය මණ්ඩලයට දැනුම් දීලා තිබුණා අමාත්‍යංශයේ කටයුතු වලින් ඉවත් වෙලා යන්න කියලා. ඒ අනුව ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අමාත්‍යංශයේ තිබුණු දේවල් ඔවුන්ගේ බඩුමුට්ටු ඉවත් කරගෙන තිබුණා. ඒ අනුව නිමල්ලන්ස රාජ්‍යමතිවරයෙන් ඉවත් වන්නට යනවා කියලා ආරංචිය දිගින් දිගටම පැතිරිලා ගියා. මාධ්‍ය වේදිකාවෙන් මේ පිළිබඳව විමසුවා. ඔව් කියලා තිබුණෝ තමන් නායමත් අමාත්‍යංශයට යන්න බලාපොරොත්තුවක් නැහැ කියලා. කොමුණත් යම් විදිහකට වාර්තා වෙනවා අමාත්‍යංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක වෙනත් අමාත්‍යංශයකට මාරු කරන්න හරි වෙනත් අනතුරකට මාරු කරන්න හරි යනවා කියලා. ඒත් එකම ඔබ කියන කාරණය සනන් නිශාන්ත රාජ්‍යමතිවරයාගේ දිස්ත්‍රික්කයේ ඔහුගේ ප්‍රදේශයේ මාර්ග ඉදිකිරීමේ කටයුත්තක් වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුට බලය පැවරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක කටයුතු කරන මන්ත්‍රීවරයෙකුට අවස්ථාව ලබා දීමට එරෙහිව සනන් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා දැඩිව බැනවදින්නේ දීලා තිබුණ එකට හේතුව ඔහු මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරෝටි නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරන්න මාධ්‍ය හමුවක් තියෙනවා කියලා ඔහු කියලා තිබුණ. ඉතින් මේක යම් ආන්දෝලනාත්මකව මතුණු කාරණයක් අපි දැක්කා. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේකට මැදිහත් වෙලා තියෙනවා. විශේෂයෙන් අද දවසේ මේකට මැදිහත් වෙලා යම් තීරණයක් ගනී කියලා අපි විශ්වාස කරනවා. නමුත් නිමල්ලන්ස රාජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ අමාත්‍යංශයට ආයන්න සූදානමක් නැහැ කියලා ඔහුම මේ වෙනකොට මාධ්‍යට කියලා තියෙනවා.
මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගැයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවැනි අවතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දීලා තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් තමයි මීළඟට අවධානය යොමු කරන්නේ මනෝජ්.
ඔව් මදුර, මානව හිමිකම් ගැන පූර්ව කොමිෂන් හා කමිටුවල තීරණ ඇගැයීම ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම තමන්ගේ දෙවැනි අවතුරු වාර්තාව ජනාධිපතිවරයාට බාර දුන්න පෞගිය 18 වෙනිදා සිකුරාදා කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු HMD නවාස් තමයි මේ භාරදීම සිද්ධ කරේ. මානව හිමිකම් සහ අන්තර්ජාතීය මානුෂීය නීතිය කඩකිරීම, ඊට සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශනයට පත් කරපු කොමිෂන් සභා හෝ කමිටු මගින් අනාවරණය කරගත්තු තොරතුරු විමර්ශනය කිරීම, පරීක්ෂණය කිරීම සහ වාර්තා කිරීම, ඒ වගේම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා විසින් මේ කොමිසම පත් කරේ පහුගිය ජනවාරි 21 වෙනිදා. මේ කොමිසමේ පළවෙනි වාර්තාව ගිය අවුරුද්දේ ජූලි 21 වෙනිදා ජනාධිපතිවරයාට බාර දුන්නා. පිටු 107කින් සමන්විත දෙවැනි වාර්තාව සැකසීමේදී යුද්ධයට මුහුණ දීපු සහාය ආශ්‍රිත අධ්‍යක්ෂින් සහිත යාපනයේ සහ කිරිනොච්චි දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් 75 දෙනෙකුගේ සාක්ෂි පදනම් කරගත්තු කරුණු සැලකිල්ලට අරගෙන නිර්දේශ කිහිපයක් කොමිසම ඉදිරිපත් කරලා තියෙනවා. 2015 වසරේදී පත් කරපු පරණගම කොමිසම සොයාගත්තු කරුණු වහම විමර්ශනය කරලා ඒ සම්බන්ධයෙන් නඩුවක් හරි වන්දි ලබා ගන්න හරි මේ හරහා නිර්දේශ කරලා තියෙනවා. ආර්ථික වශයෙන් නැගී සිටින්න රජ උපකාරය අවශ්‍යයි කියලා කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දුන්නු පිටිස ඉල්ලලා තියෙනවා. ඒ සඳහාද කොමිසම නිර්දේශ ලබා දීලා තියෙනවා. ඒත් එක්කම ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩක් නැති වුණත් යුද සමයේදී යම් ඥාතියෙක් මේ ගිහිල්ලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව සැමරීමට අයිතිය ලබා දෙන්න කොමිසම නිර්දේශ කරලා තියෙනවා. කොමුණත් ලබන ජුනි මාසයේ වෙද්දී තමන්ගේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාට බාර දෙන්න පුළුවන් කියලා කොමිසමේ සභාපතිවරයා සඳහන් කරලා තියෙනවා.
අපි අද දවසේ සතියේ ශ්‍රී ලංකේ පුවත්තිමසමෙන් අවසාන වශයෙන් අවධානය යොමු කරන බලාපොරොත්තු වෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ පැන නැගී තිබෙන මේ ඩොලර් අර්බුදය සමග ආර්ථික අර්බුදයේදී එයින් මිදීමට මේ පොහොට්ටු ආණ්ඩුව ගන්නා වූ තීන්දුව තීරණ සම්බන්ධයෙන් තවත් එක් තීරණයක් සම්බන්ධයෙන් ඒ තමයි මේ ETF සහ EPF අරමුදල් වලට 25%ක බද්දක් පනවන බවට පසුගියදා රාවයක් පැතිරුණා ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඒ අතරතුරේදී මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් තවත් අලුත් ප්‍රවෘත්තියක් පසුගිය සතියේදී නැවතත් වාර්තා මනෝජ අපි ඒ සම්බන්ධයෙන් අවසාන වශයෙන් කතා කරමු.
ඔව්, දේශපාලනඥයින් දේශපාලන පක්ෂ විවිධ තැන්වලදී සාකච්ඡා කරා. කම්කරු අමාත්‍යවරයා තමන්ගේ විරෝධය සඳහන් කරලා තිබුණා. කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳව සාකච්ඡා කරා. කොමුණත් මේ දැඩි කතාබහට ලක්වෙච්ච අධිභාර බද්දට සේවා නියුක්තිකයන්ගේ බහර අරමුදලයි සේවක අර්ථ සාධක අරමුදලයි ඇතුළු අරමුදල් 11ක් ඇතුළත් වෙන්නේ නැහැ කියලා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා අවසානයේ සඳහන් කරලා තිබුණා. මේ අධිභාර බද්දාය කරගන්න ආකාරය පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීම මේ මුදල් අමාත්‍යවරයා දීර්ඝ විදියට පැහැදිලි කරලා තිබුණා. අමාත්‍යවරුන් තමන්ගේ යෝජනා අදහස් වගේම චෝදනාද ඉදිරිපත් කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙලා තිබුණේ. පහුගිය අයවැයෙන් ඉදිරිපත් කරපු යෝජනාවේ සඳහන් වෙලා තිබුණේ රුපියල් මිලියන 2000කට වඩා බදු අය කරගන්න පුළුවන් සමාගම් සහ පුද්ගලයින් මත එක්වරක් පමණක් අය කරන 25%ක අධිභාර බද්දක් පනවන්න. ඒ බද්දාය කරගෙන ඉද්දී සේවා නියුක්තිකයන්ගේ බහර අරමුදල සේවක අර්ථ සාධක අරමුදලත් ඊට ඇතුළත් වෙනවා කියලා බොහෝ පාර්ශ්ව චෝදනා කළා. විශේෂයෙන් විපක්ෂයේ මේක මාතෘකාවක් කරගත්තා. මන්ත්‍රීවගේ ආණ්ඩුවේ ඇමතිවරුත් මේකට විරුද්ධ වුණා. අවසාන වශයෙන් කැබිනට් මණ්ඩලයේදීත් මේක සාකච්ඡා වෙලා මුදල් ඇමතිවරයා සේවක අර්ථ සාධක අරමුදලයි සේවා නියුක්තිකයන්ගේ බහර අරමුදලයි එක්ක අරමුදල් 11ක් මේකට ඇතුළත් වෙන්නේ නැහැ කියන කාරණය පෞගේ කැබිනට් මණ්ඩලයේදී අමාත්‍යවරුන් ඉදිරියේ සඳහන් කරමින් කියලා තිබුණා.
හොඳයි, අය ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේදී සතියේ ශ්‍රී ලංකේ පුවත්තිම සුම නිමාවටපත් කරන්නයි සූදානම් වන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, බොහොමත්ම ස්තුතියන්ත වෙනවා. අපි ලබන සතිය සඳුදා නැවතත් හමුවෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
අයබුවන් මధుර, බොහොම ස්තුතියි. සුබ දවසක්.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.